දෙසුම් 33කින් සමන්විත නිබ්බාන දෙසුම් පෙළ මේ තිරිගල නිස්සරණ වනසෙනසුනේදී පවත්වන ලද්දේ දැනට දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස. ඒතං සම්තං ඒතං පංචං යදිදං සබ්බ සංඛාර සමුතෝ සබ්බෝපදීපටිං සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. මේ ශාන්තය, මේ ප්‍රණීතය නම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම, සියලු උපදීන් නැතහැර දැමීම, තණ්හා ක්ෂය කිරීම, මෙලෙසම නම් වූ විරාගය, මෙලෙසම නම් වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බාන. සංගරත්නමින් අවස්ථරයි. නිබ්බාන යන මාතෘකාවකට දී පැවැත්වෙන දේශන මාලාවේ දසවෙනි දේශනයයි අද පිළිබිලා තිබෙන්නේ. විඥානයේ පිළිබිඹු යන නාම රූපය පිළිබිඹුවක් පමණ බව තේරුම් නොගැනීම නිසා සක්කාය දිට්ඨිය ඇතිවන හැටි අප ගියවර දේශනයේ අවසානයේදී උන්වහන්සේගෙන් ගත්තු මන් ප්‍රශ්නය පිළිබඳ උපමා කතාවක් ආශ්‍රයෙන් කර්මද්දුරට පැහැදිලි කරන්න උත්සාහ කළා. සොකුණේ දිවේ පෙනෙන මණිකක් අනුව සොකුණේ මණිකක් ඇත්ත වශයෙන්ම තිබෙනවායි කියලා හිතාගෙන එක්තරා පඬිවරයෙක් සොකුණේ දියත් ඉවත් කරලා මඩත් ඉවත් කරලා වෙනකටපත් වින් හැටි ඒ කතාවෙන් අපි සතුටින් සඳහන් කළා. ඒ වගේම මේ නාම රූප පිළිබඳව සත්‍ය වශයෙන් ගැනීම නිසා ඇති වන සක්කාය දිච්ඡ නිසා ශාශ්වත උච්ඡේද යන ඒ දෘෂ්ටි දෙක, එහෙම නැත්නම් භව විභව වශයෙන් ඒගත්තු දෘෂ්ටි දෙක අන්ත දෙකක් කොසේ ගමන් කළා. එක්තරා විදිහක දැන් අශාශ්වත දෘෂ්ටිය ආත්ම ස්නේහය අනුව ඒ සතරෙහි පැවැත්ම ආත්මයක් ඇත කියන හැඟීම අරගෙන මේ ආත්මය දිගටම ගෙන යාමට පාවසු කල්ලිකානයෝග ප්‍රතිපදාව ඔස්සේ ගමන් කළා. විභව දෘෂ්ටිය, එහෙම නැත්නම් උච්ඡේද දෘෂ්ටිය ආත්ම ද්වේෂය ඇති කරගෙන මේ ආත්මයෙන් මිදීම, මේ මරණයෙන් මතු සිදුවේ කියන ඒ බලාපොරොත්තුවෙන් උච්ඡේද දෘෂ්ටිය ඔස්සේ, එහෙම නැත්නම් අත්පිළ මතහන් යෝගයක් ඔස්සේ ගමන් කළා. මේ විදිහට මේ අන්ත දෙකම අර පිළිබිඹුවක් බව තේරුම් නොගැනීම නිසායි මේ විදිහේ අවුලකටපත් වුණේ. බුදුපියාණන් වහන්සේ ඉදිරිපත් කළ මධ්‍යම ප්‍රතිපදාව, ලෝකෙට හඳුන්වා දුන්න මධ්‍යම ප්‍රතිපදාව මේ අන්ත දෙකෙන් මිදෙන්නේ කොහොමද? අර භව විභව ව්‍යවහාරයේ වෙනුවට, භව විභව දෘෂ්ටි දෙක වෙනුවට යථාභූත ඥාන දර්ශනය ඉදිරිපත් කිරීමෙන්. ඒ කියන්නේ අර නාම රූප පිළිබිඹුවක් පමණක් කියන ඒ යථාභූත ඥාන දර්ශනය උන්වහන්සේ ලෝකෙට හඳුන්වා දුන්නා. මේ යථාභූත කියන වචනේ විශේෂ වැදගත්කමක් තියෙනවා. භව විභව කියන වචන දෙකත් එක සංසඳල බලනකොට භූත කියන වචනේ මෙතන අමුත්තක් තිබෙනවා. යථාභූත. මේ යථාභූත කියන වචනේ අර්ථය හරියට පැහැදිලි කර ගැනීමට අපට උපකාර වෙනවා අපි අර පසුගියවර දේශනයේ අවසානයේදී යන්තමින් සඳහන් කළ එක්තරා ඉතිවෘත්තක සූත්‍ර පාඨයක් සවිස්තරව ගත්තොත් අපට මේ අදහස වඩාත් පැහැදිලි කරගන්න පුළුවන්. මේ භූත කියන වචනේ බුදු පියාණන් වහන්සේ ඉදිරියට ගත්තේ මක් නිසාද? භව විභව ව්‍යවහාර වෙනුවට භූත යන වචනයක් ඉදිරිපත් කළේ මක් නිසාද කියන එක. ඒ ඉතිවෘත්තක සූත්‍රයේ මෙන්න මේ විදිහට යන්නේ. දී භික්කවේ දිට්ඨිගත පරියුද්ධිතා දේව මනුස්සා ඕලියන්ති ඒකේ අතිධාවන්ති ඒකේ තක්කුමන්තෝව පස්සන්ති. කතංක භික්කවේ ඕලියන්ති ඒකේ භවරාමා භික්කවේ දේව මනුස්සා භවරත භව සම්මුදිතා සේ සංඝා නිරෝධාය ධම්මේ දේශියමානේ නචිත්තං පක්ඛන්දති න පතීදති න සංසිද්ධති නාදිමුච්චති. එවං ඕලියන්ති ඒකේ කතංක භික්කවේ අතිධාවන්තේකි භවේන ලෝකෝපනේකි අත්තියමානා හරායමානා jigucchamana විභවං අභිනන්දಂತಿ යතෝ කිරබෝ අයං යත්ස තායස භේදා පරම්මරණ උච්චිජ්ජති විනස්තුති නෝති පරම්මරණ ඒතං සම්සං ඒතං පනිත්තං ඒතං යාථාවන්ති. එවං භික්කවේ අතිධනවන්ති යෝකි සතංච භික්කවේ සකුමන්තෝ උපස්සන්ති ඉදති ප්‍රභූතං භූතතෝ පස්සති භූතං භූතතෝ දිස්වා භූතස්ස නිබ්බිදාය දුරාගාය නිරෝධාය පටිපන්නෝ හෝති එනම් භික්කවේ සකුමන්තෝ උපස්සන්ති මෙතන කියවෙනවා අර භෞවි භව දෘෂ්ටි දෙකේ අන්ත දෙකක් මේ බුදු පියාණන් ඉදිරිපත් කළ මධ්‍යම ප්‍රතිපදාව මේ භූත කියන වචනේ ආශ්‍රයෙන් ඉදිරිපත් කළ මධ්‍යම ප්‍රතිපදාව දිහා පැහැදිලි ප්‍රකාශ වෙනවා මේ සූත්‍රය අදහස අපි දැන් තේරුම් ගන්න බලමු භෞවි වික්‍රේ දිට්ඨිගතේ පරිුට්ඨිතා දේව මනුස්සා ඕලියන්ති එකේ අතිධාවන්ති එකේ දෘෂ්ටි දෙකකින් මඩන ලද සිත් ඇති දේ මිනිස්සු ඇතමෙක් පසුබති ඇතමෙක් ඉක්මවා දිවයක් සකුමන්තෝ උපස්සන්ති ඇත්තෝ නැදකිත් සතුන්ට භික්කවේ යෝලියන්ති එකේ ඇතමෙක් කෙසේද පසුබසින්නේ භවරාමා භික්කවේ දේව මනුස්සා භවරතා භව සම්මුදිතා තේසං භව නිරෝධාය ධම්මේ දේශීමානේ නචිත්තම් පක්ඛන්දුති නප්පසීදති නසංසිතති නාදි මුච්චති මහණෙනි දේ මිනිස්සු භවයට අලුම් කරන්නාහ භවෙහි අලුනාහුය භවයෙන් සතුටු වූවාහුය ඔවුනට භව නිරෝධයේ පිණිස ධර්මය දේශනා කරන කල්ලි ඔවුන්ගේ සිත් ඒ දෙතර නොපනි එහි නොපහදෙයි එහි නොසිටි එහි නොමිදෙයි මෙන්න මෙසේ මේ අන්දමින් ඇතනෙක් පසුබසි කතුන්ට දික්වේ අති ධාවන්ති එකේ ඇතන් කෙනෙක් ඉක්මවාදු යන්නේ කෙසේද භවේනීම කෝපණයක අත්තිමාන අහරායමාන ජිගුච්චමාන විභවන් අභිනන්දන්ති ඇතන් කෙනෙක් මේ භවයෙන්ම මේ භවයෙන්ම පීඩා විඳින්නාහු පීඩාවට පත් වූවාහු භවය නිසා ලැජ්ජාවට පත් වූවාහු භවය පිළිකුල් කරන්නාහු විභවන් අභිනන්දන්ති විභව තත්ත්වය කියන්නේ භව විනාශය පිළිබඳව සතුටුවේ භව විනාශයක් ලබා ගැනීම පිළිබඳව උනන්දුවේ මෙන්න මේ විදිහට හිතලා යතු කිරෝභු අයං අත්තා කායස භේද පරම්මරණ උච්චිජ්ජති විනස්සති නහෝති පරම්මරණ ඒතං සංසං ඒතං පනේතං ඒතං යථාවං යම් යකින් මේ ආත්මය කය බිඳීමෙන් මේ මරණයෙන් මතු මරණයෙන් පසුව උච්චීර වේද විනාශ වේද මරණයෙන් මතු නොවේද මොන මේ තත්ත්වයේ ශාන්තය මේ ප්‍රණීතිය මේම යථා තත්ත්වය එන්න මේ අන්දමින් එවන් කෝඩිකේ අතිධාවන්ති එකේ මේ අන්දමින් ඇතැම් කෙනෙක් ඉක්මවා දිවයන්ට දැත් කෙරේ ඉක්මවා දිවය කතන් දෙදිකේ චක්කුමන්තෝ ඕපස්සන්ති ඇසැත්තෝ කෙසේද මහණෙනි දකින්නේ ඉදිරික්කු මෙහිලා යම් කිසි භික්ෂුවක් භූතං භූතතෝ පස්සති හටගත් දේ හටගත් වශයෙන්ම දකි භූතං භූතතෝ දිස්වා භූතස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හෝති හටගත් දේ හටගත් දේ හැටියටම තේරුම් අරගෙන ඒ හටගත් දේහි පිළිබඳව නිර්වේදයේ කලකිරීම පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වේ ඒ වංකෝඩිකේ තක්මන්තෝ පස්සන්ති මේ අන්දමින් ඇසැත්තු දකි ඊළඟට මේ සූත්‍රය අවදී තව හොඳ ගාථා දෙකක් වෙනවා ඒ ගාථා දෙකෙන් මේ අදහස වඩා ප්‍රකටව ඉදිරිපත් කරනවා යේ භූතං භූතතෝ දිස්වා භූතස්ස ච අතික්කමං යථා භූතේ විමුක්තං භවතන්හා පරික්ඛයා සරේ භූත පරිඤ්ඤෝසු විතතන්හා භවා භවේ භූතස්ස විභවා භික්ඛු නාගච්ඡති පුනබ්භවං ඒ භූතං භූතතෝ දිස්වා භූතස්ස ච අතික්කමං යම් කෙනෙක් භූතේ භූත වශයෙන් දැක හටගද්දී හටගද්දී වශයෙන් දැක එසේම භූතස්ස ච අතික්කමං හටගද්දී ඉක්මවීමේ ක්‍රමය ඉක්මවන ආකාරයද දැක භූතස්ස ච අතික්කමං යථා භූතේ විමුච්ඡanti යථා භූත වූ යථා භූත ස්වභාවේ වූ නිර්වාණයෙහි මිදෙද්ද නිවනෙහි මිදෙද්ද භව තණ්හා පරික්ඛා ඒ නිදෙන්නේ කොහොමද භව තණ්හා පරික්ඛා භව තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම ක්ෂය කිරීම හේතු කොටගෙන ඒ විදිහට යථා භූත tattvena නිවනෙහි නිදෙද්ද සරේ භූත පරිඤ්ඤෝසෝ විත තණ්හෝ භව භවේ ඒ භූත tattve පිළිබඳව ඉතාමත් පිරිසිදු ඥානයක් ඇති ඉතාම පැහැදිලි ඥානයක් ඇති තේරුම් ගැනීමක් ඇති ඒ පුද්ගලයා විත තණ්හෝ භව භවේ මේ භව විභව එහෙම නැත්නම් කුඩු මහත් භවයන් පිළිබඳව තෘෂ්ණාව නැති තෘෂ්ණාව පහතලී භූතස්ස විභව අභික්කු ඒ භූත තත්වය කෙලවර කිරීමෙන් භූත තත්වය නැති කර ගැනීමෙන් නාගච්ඡති පුනබ්භවන් නැවත පුනබ්භවයකට නැවත භවයකට නොවේ ඉතින් මෙතන එතකොට හොඳටම පැහැදිලිව පේනවා අර භව දුභව දෙක අතරට බුදු පියාණන් වහන්සේ මේ භූත යන වචනයක් ඉදිරිපත් කළ බව. නමුත් අරුත් අපිට විස්තර කරන්න වෙනවා මේ භව විභව කියන වචන දෙක ඒ බුදු පියාණන් වහන්සේගේ කාලයේ වෙනකොට ඒව ව්‍යවහාර වුණේ සම්පූර්ණ ආත්මික ප්‍රයත්නක් සහ ආත්මික විනාශයක් හැඳින්වීම සඳහායි. ඒ හොඳට පැහැදිලි වෙනවා සමහර තැන්වලේ සූත්‍රවලින්ම ඒ දෘෂ්ටිගත අය කතා කරනවා භවිස්සාමි නභවිස්සාමි කියන. එහෙම නැත්නම් භවිස්සාමි විභවිස්සාමි. මම වන්නෙමි මම නොවන්නෙමි කියන එක. ඔය වන්නෙමි නොවන්නෙමි කියන ඒ වචන ඒවා අර යම්කිසි පුද්ගලයෙකු එහෙම නැත්නම් ආත්මයක් පිළිබඳ ඒ හැඟීම හඳුනන පදයි. මේ භූත කියන වචනේ ඒ විදිහට පාවිච්චි කරන්න බෑ. ඒකෙන් පිටින්ම අර භවකාරක වශයෙන් සිටුණු දෙයක් හැටියට භූ දෙයක් හැටියට පෙන්වනවා. මේ භූත කියන වචනේ එතකොට තියෙන්නේ අර පිළිබිඹුව වගේ මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තු බවක් හඳුනන පදයක් මේ භූත. භූත කියන වචනේ. දැන් අර භව විභව දෘෂ්ටි ගත්ත අය අර කලින් කියපු පිළිබිඹුව ගැන තවදුරටත් කල්පනා කරලා බලනව නම් දැන් අර ශාස්ත්‍ර දෘෂ්ටි ගත්ත කෙනා ආත්ම ස්නේහය ඇති කරගෙන අර තමන්ගේ මේ ඡායාව දැන් ඒ වතුරට වැටෙන ඡායාවක් දැකලා සමහර කෙනෙක් ඒකට ඇලුම් කරගෙන ඒකට නැඹුරු වෙනවා. අන්න ඒ වගේ අර ඕලියන්ති ඒකේ අර පසුබැසීම අර ආත්ම දෘෂ්ටිය ගත්තුවය ඒ ආත්මය භවයේ දීර්ඝ කාලයක් ප්‍රවත්වීම සඳහා ආත්මයක පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා අර විදිහට පසුබසිනවා. බුදු පියාණන් වහන්සේගේ භව නිරෝධ නිර්වාණය පිළිබඳ ධර්මය ඇසෙනකොට ඒ පිළිබඳව පසුබසිනවා. මත නිසාද අපේ ආත්මය නැති වේය මේ විදිහට කළොත් කියලා. අන්නකොට ඒ ආත්ම ස්නේහය නිසා අර විදිහට අර තමන්ගේ ඡායාව වැළඳ ගැනීමට දැක්කිරීමක් වගේ ඒක. ඊළඟට අර විභව දෘෂ්ටිය තියෙන්නේ මේ තමන්ගේ සෙවනැල්ලට බය වෙලා සෙවනැල්ලෙන් පලා යන්න දැක්කිරීමක්. දැන් සමහර කෙනෙක් සෙවනැල්ල තමාගේ ඉදිරිපිට වැටලා තියෙනකොට ඒක නිදන්න සමහර විට දුවන්න පටන් ගන්නවා. ඒ තරම් දිව්වත් ඒ සෙවනැල්ල ඉස්සරහ. ඒක ඉක්මනට දුවන්න බෑ. ඉක්මනට දුවන්න කරන උත්සාහයක් පමණයි. ඒ වගේ තමයි උච්ඡේ දෘෂ්ටි. උච්ඡේ දෘෂ්ටිය ඒ දෘෂ්ටි මාත්‍රයෙන් කෙනෙකුට බෑ සසනින් නිදෙන්න. අවිද්‍යා තෘෂ්ණා ආදී ක්ලේශ ධර්ම තිබෙන තාක් මම මරණින් මතු නැති වෙලා තියෙනවා කියලා එහෙම හිතාගත්තු පළියෙත් එයින් නිදෙන්න බෑ. තමයි විදෙත්. එතකොට අර අන්ත දෙකකට නැගුරු හොඳයි එයින් පේන්නේ. ඔය අන්ත දෙක ඔස්සේ ගමන් කළ අර ශාස්ත්‍ර දෘෂ්ටියක් උච්ඡේ දෘෂ්ටියක් නම් බුදු පියාණන් වහන්සේ මේ භූත කියන වචනේ ඉදිරිපත් කිරීමෙන් කළේ මේ පංචස්කන්ධය මේක හටගත්තු දෙයක්. මේක හේතු ප්‍රත්‍යයන් නිසා හටගත්තු දෙයක්. දැන් සමහර විට ඉති උත්කේම සඳහන් වෙනවා ජාතං භූතං සමුප්පන්නං කතං සංඛත මද්දුවං කියන පද පෙළක් සඳහන් වෙනවා සමහර තැන්වල. ජාතං භූතං සමුප්පන්න මේ පංචපාදානස්කන්ධය ගැනයි කියන්නේ. මේ පංචස්කන්ධය උපන් ජාතං භූතං උපන් හටගත් භූතං සමුප්පන්න තැන නැගුණ ප්‍රතිත් සමුප්පන්න කියන එකයි නැගෙන්නේ හේතු ප්‍රත්‍යයන් නිසා තැන නැගුණ. ජාතං භූතං සමුප්පන්න කතං මේක කරන ලද දෙයක් සංඛතං සකස් කරන ලද්දයක් එයින් කර කෘත්‍රිම ස්වභාවයක් හැඟෙන්නේ සංඛතං. ඒ වගේම අද්දුවන් ඒක අස්ථිර දෙයක් අර සත් අසත් වගේ ඒ විදිහේ සත් පදාර්ථයක් වගේ ඒ සදාකාලික දෙයක් නෙවෙයි කියන එකයි එතන පිළිබිඹුවක් පමණ. එතකොට අන්න ඒ විදිහේ අර භූත කියන වචනේ තිබෙනවා අර හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තු කියන ඒ අදහස ලබා දෙනවා. ඒක නිසා ඇත්ත වශයෙන් අර ආත්ම දෘෂ්ටිය ගත්තුව බය වුණාට මොකද මේ නිවනින් කෙරෙන්නේ ඇත්ත වශයෙන්ම තිබෙන දෙයක් විනාශ කිරීමක් නෙවෙයි. මෙතන මේ භව මෙතන නිවනට භව නිරෝධ කියලා ඒ නමින් හැඳින්වුවට මොකද එතන කෙරෙන්නේ ඇත්ත වශයෙන්ම අර හටගන්න දැන් බුදු පියාණන් වහන්සේගේ දර්ශනයට අනුව කෙනෙකුට තිබෙන්නේ භව තෘෂ්ණාවක් පමණයි. ඇත්ත වශයෙන්ම පැවැත්මක් නෙවෙයි තිබෙන්නේ. සිටිනවයි කියලා මාන්‍යයක් අභිමානයක් පමණයි. පැවැත්මක් පිළිබඳ එක්තරා මානයක් පමණයි තිබෙන්නේ. සත්‍ය වශයෙන් බලනකොට තිබෙන්නේ පැවැත්මකට තිබෙන තෘෂ්ණාවක්. ඒක නිසා තමයි තණ්හා ප්‍රමෝභාවික. නිතරම ඉදිරියට නැඹුරු භවනිත්‍ති වශයෙන් තිබෙන ඒ තෘෂ්ණාව නිසා ඒ භව තෘෂ්ණාව නිසා ලෝක සත්‍ය සංසාරය දුවනවා. නමුත් එක් එක් අවස්ථාවක් කරගෙන බැලුවම මේ හැම අවස්ථාවකම භූත තත්ත්වයක්. භූත ප්‍රත්‍යයන් නිසා හටගත්තු දෙයක්. මේ විදිහට බුරුවෙකු සමහර විට වාහනයක් ඇදගෙන යනවා ඉදිරියෙන් කැරට්ටලයක් පෙන්වනකොට අන්න ඒ වගේ දෙයක් මේ භවය ඔස්සේ දුවන සත්‍යය කරන ගමන. අන්න ඒක නිසා මෙතන මේ අර තිබෙන යම්කිසි සත්පදාර්ථයක් එහෙම නැත්නම් ආත්මයක් විනාශ කිරීමක් නෙවෙයි ධර්මානුකූලව බලනකොට ඒ භව නිරෝධය කියලා කියන්නේ අර භවයක් හට ගැනීමට හේතු වන භව තෘෂ්ණාව ඒ අවිද්‍යා තෘෂ්ණාව ආදී ඉවත් කිරීමෙන් ඒ හේතුව නැති කිරීමෙන්ම භවෙ නැති කිරීම දුක් නැති කිරීමක් තමයි මෙතනින් හැඟෙන්නේ. අර උච්චේ දෘෂ්ටිය බලාපොරොත්තු වෙන ඒ දෘෂ්ටි මාත්‍රයෙන්ම මේ තමන් නැති වේ කියලා. නමුත් එහෙම කෙරෙන්නේ නැහැ. මොකිනසාද අර ඒ ඔවුන්ගේ අතුරත තිබෙන අවිද්‍යා තෘෂ්ණා උපාදාන නිසා ඔවුන් කොයි විදිය දෘෂ්ටියක් ගත්තත් මරණින් නතු සිටින්නේ නැහැ කියලා. ඇත්ත වශයෙන්ම මේ අවිද්‍යාව තියෙන තාක් තෘෂ්ණාව තිබෙන තාක් අර යම්කි ධර්ම පරම්පරාවක් අනුව අර පංච උපාදානස්කන්ධයේ උත්පජ්ජති දුක්ඛ නිදං පුනප්පුනං ඒ දුක ගොඩ නැවත නැවත හට ගන්නවා. අන්න ඒක නිසා මෙතන තිබෙන එක්තර යථාභූත තත්ත්වය පිළිබඳ ගැඹුරු දර්ශනයක් උදෙන්දගෙනයි බුදු පියාණන් වහන්සේ මේ මධ්‍යම ප්‍රතිපදාව ඉදිරිපත් කළේ. අර විදිහට අර කාමසුඛාධිකාණියෝගට අත්තිකිල මත්හානියෝගටවත් නැඹුරු නොවන අන්දමට ඒ විදිහේ මධ්‍යම ප්‍රතිපදාවක් පෙන්වේ ඔය යථාභූත ඥාන දර්ශනය මත ඉඳගෙන. ඊළඟට අපි බලමු දැන් මෙතන මේ භවය පිළිබඳ මේ භව විභව කියන වචනේ සිහිපත් කරනකොට සමහර කෙනෙකුට හිතා ගන්න පුළුවන් දැන් මේ ලෝකයේ පැවැත්ම පිළිබඳව සමහර කෙනෙක් කල්පනා කරනවා මේ අත්ති කියලා කියන්නේ එහෙම නැත්නම් ඇත්ත කියලා කියන වචනය මේ ව්‍යාකරණයේ ප්‍රධාන වචනය. දැන් බොහෝ විට දෘෂ්ටිවාදීනුත් සියල්ල ඇත්ත සියල්ල නැත්ත සබ්බං අත්ති සබ්බං නැත්ති ආදී වශයෙන් නොයෙකුත් දෘෂ්ටිවාදී ඉදිරිපත් කරගෙන බුදු පියාණන් වහන්සේගෙන් ඒ වාට යම්කිසි පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. නමුත් බුදු පියාණන් වහන්සේ පෙන්වුවා මේ ඇතනත කියන ව්‍යවහාරයට වඩා ප්‍රාථමික ස්වરૂපය මූලික වචනය තමයි අසූ කියන එක. අසූ තමයි අස්මිමාන කියලා කියන්නේ මේ වෙමි කියන එක. දැන් අපි ව්‍යාකරණයක් කරගෙන කල්පනා කරලා බලනකොට ව්‍යාකරණයේ ප්‍රධාන තැන දී යුත්තේ මේ අසූ කියන වචනයටයි. අපි සාමාන්‍යයෙන් සමහර විට කල්පනා කරනවා මේ ඇත කියන එකේ පළමුවෙන වචනය අත්ති කියන වචනය කියලා. නමුත් අස්මි කියන එකයි මුල් වචනය. මූලික ව්‍යාකරණයේ ආරම්භය හරියට කුණුවේ වගේ අර ලෝකය මැනීමට උපකාර වන කුණුවේ වගේ මේ අස්මිමානය. අස්මි කියන වචනේ ඇති වුණාට පස්සේ තමයි අනිත් දේවල් ඇති වෙන්නේ. මේක අපි නිදසුනක් වශයෙන් ගත්තොත් දැන් ඔන්න අපි කිව්වොත් යම් කිසි දෙයක් තිබෙනවා කියලා කිව්වහම ඊළඟට අහන ප්‍රශ්නේ ඒක කොතනද තියෙන්නේ කියලා. ඒක තියෙන්නේ කොතනද? ඒක තියෙන්නේ එක්කෝ මෙතන, එහෙම නැත්නම් එතන, එහෙම නැත්නම් ඔතන. ඔය තුන් තැනින් එකතු වෙන්න ඕන. එතකොට මෙතන නම් ඒක මෙතන කියන්නේ කොහොමද? මා ඉන්න තැන. මෙතන වෙන්නේ ඔහු ඉන්න තැන. ඔතන වෙන්නේ ඔබ ඉන්න තැන. ඔන්න එතකොට අර පුරුෂ තුන එනවා. අර උත්තම පුරුෂ, ප්‍රථම පුරුෂ, මධ්‍ය පුරුෂ. සාමාන්‍ය සමහර උදාහරණවල දැන් ප්‍රථම පුරුෂ තමයි අර ඈත ඉන්න එක්කෙනා. මම තමයි උත්තම පුරුෂයා. ඔබ තමයි මධ්‍ය පුරුෂය. ඔන්න එතකොට ව්‍යාකරණයේ සැකිල්ල ඔතනයි. ව්‍යාකරණයේ මූලික ව්‍යුහය, මූලික රටාව ඔතනයි කියන්නේ. එතකොට මම වෙමි, ඔබ වෙහි, ඔහු වෙයි. ඒ විදිහට අර අසු කියන ඒ මම කියන ඒ දෘෂ්ටි කෝණය අනුවයි අර යම්කිසි දෙයක පැවැත්ම පිළිබඳව කතා කරන්න වෙන්නේ. අර අත්ථිනාත්ති කියන දේවල් ඒකාන්ත අස්තිත්වයක් හෝ ඒකාන්ත නාස්තිත්වයක් නැති කියලා බුදු පියාණන් වහන්සේ දැක්වේ. ඒ අන්ත දෘෂ්ටි නැති දැක්වේ මෙන්න මේ හේතුව නිසායි. ඒ මම කැති වෙනාට පස්සේ තමයි යම්කිසි දෙයක් තිබෙනවා කියලා ඉන්නේ. ඒ තිබෙන එක තිබෙන තැන ඒක එතන නම් ඒ මම නැති තැන. එහෙම නැත්නම් මට වඩා ඈත තැන. එතන නම් මා ඉදිරියේ ඉන්න ඔබ ළඟ. මෙතන නම් ඒක මා ළඟ. ඔහොම විදිහට මේ අපිට පේනවා මේ අස්මිමානිය කොයිතරම් සියුම් මේ මහත් ලෝකයේ මේ මහත් ව්‍යාකරණයේම ආරම්භය වගේ මේ අස්මි කියන එක. අපි හරි කලින් අවස්ථාවට ඉත්තභාව අඤ්ඤතභාව කියන වචන දෙක කතා කරනකොට ඒ විදිහට කියන්න සිද්ධ වුණා. ඉත්තභාව අඤ්ඤතභාව මෙතනක් සහ එතනක් ඒ විදිහේ දෙයක් එතන තියෙනවා. දැන් එතකොට බුදු පියාණන් තව විශේෂ කාරණයක් පෙන්වන්න කරනවා මේ අස්මි කියන එක. මේ අස්මි කියන හැඟීම අස්මිමානය අහේතුව ප්‍රත්‍යව සිදුවන දෙයක් නෙවෙයි. ඒ කියන්නේ හේතුව ප්‍රත්‍යක් නැතිව ඇතිවන දෙයක් නෙවෙයි. එහෙම ඇතිවන අස්මිමානයක් නම් ඒක කවදාවත් නැති කරන්න බෑ. නමුත් යම් කිසි හේතු ප්‍රත්‍ය නිසා මේ අස්මි කියන එක වෙන්නේ. ඒ හේතු ප්‍රත්‍ය නිසා බව හඳුනන වචනයක් තිබෙනවා උපාදාය කියන එක. දැන් අපි පංච උපාදානස්කන්ධ කියලා වචනයක් යොදනවා. අපි සාමාන්‍යයෙන් කියනවා මේ උපාදානස්කන්ධ පහ. මේ උපාදාන කියන වචනය බොහෝ විට පරිවර්තනය කරන්නේ දැඩිවල්වා ගැනීම කියන එක. මේ දැඩිවල්වා ගැනීම කියන භාවිතය නිසා සමහර කෙනෙක් අහනවා එහෙමනම් ටිකක් බුරුලෙන් අල්ලගත්තට වරදක් නැහැ නේද කියලා. එහෙමත් සමහර කෙනෙක් අහනවා. අන්නේ අර උපාදාන කියන වචනේ ඒ පරිවර්තනය ඒ තරම් හරිය කියලා කියන්න අමාරුයි. මෙතන උපේ කියලා කියන්නේ සමීපාර්ථය. ඒ බව පේනවා. දැන් සමහර තැන්වල තිබෙනවා උපේති උපාදීති කියලා. ඒ වචන දෙක එකට සඳහන් වෙනවා. උපේති කියන්නේ උප ඉ කියන ධාතුව යාම කියන අදහස තියෙනවා. එතන උපේති කියන්නේ ලං වෙනවා. උපාධිය පිටියන්නේ ලඟ වල අල්ල ගන්නවා. මෙතන අල්ල ගැනීමක් තමයි අල්ලගෙන ඉඳීමක් නෙවෙයි තියෙන්නේ. අල්ලාගෙන ඉඳීම. ඒකකට මේ මුළු මහත් ප්‍රයත්න තියෙන්නේ ධර්මානුකූලව කල්පනා කරනකොට අල්ලාගෙන ඉඳීමක් මතයි. එහෙම නැත්නම් අල්ලා ගැනීමක් මතයි. අයතුව ප්‍රතිගනේ. දැන් මේකදී අපිට මතක් කරන්න පුළුවන් අපි අර කලින් දේශනාවේදී අපි අර කඹයක් වරපටක් ඇඹරෙන ආකාරය ගැන යම්කිසි උපමාවක් කළා. මේකේ උපමාවක් අපිට නැවත නැවත මතක් කරගන්න වෙනවා මේ ධර්මයේ පිළිබඳ යම්කිසි ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට. මේ උපමාව අපි ඉදිරිපත් කළේ දැන් අර චිතින් කියතොත් අර දෙන්නෙක් යම්කිසි කඹයක් හෝ වරපටක් අඹරන්න ඒ පටවල් ගණනාවක් දඟ ගහනවා. හැබැයි දඟ ගහන්නේ දෙන්නම එක පැත්තකට. එක දිශාවකට මේ දඟ ගහගෙන යන්නේ. එහෙම දඟ ගහනකොට කොයි තරම් කාලයක් දඟ ගැව්වත් මේකේ දඟ වැටෙන්නේ නැහැ. එක පැත්තකින් වැටෙන දඟ අනිත් පැත්තෙන් දිහෙන නිසා. නමුත් යම්කිසි කෙනෙක් මැදින් අල්ලගත්තොත් මොකද වෙන්නේ? මැදින් අල්ලගෙන ඉන්නවා නම් අන්න කඹයක් වගේ දෙයක් ඇඹරෙනවා. ඔන්න භවයත් ඒ විදිහේ දෙයක් එතකොට. අර උපාදානිය නිසා අර අල්ලාගෙන ඉන්න නිසායි මේ කඹය ඇඹරෙන්නේ. වෙන පිටින් කෙනෙක් බලාගෙන ඉන්නකොට හිතනවා මේ තැනත්තා කඹයක් අල්ලගෙන ඉන්නවයි කියලා. නමුත් සිදුවෙන්නේ මොකද්ද? අල්වාගෙන ඉඳීම නිසා කඹයක් වැනි දෙයක් ඇති වෙනවා. එහෙම නැත්නම් මේක ලෝකයේ ස්වභාවය යම්කිසි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං යමක් හට ගන්නවා නම් හැම දඟලීමක්ම දඟලීමකින් කෙලවර වෙනවා ස්වභාවිකව. හැම දඟලීමක්ම දඟලීමකින් ඉබේම ඉවර වෙනවා. නමුත් අර මෙදී උපාදානය නිසා අන්න ඒවා එකතු වෙන අර පුද්ගලයාගේ අර අත කිටි කිටියේ තද වෙන තරමට මහ උපාදේ අර උපාදානය නිසා මහත් ගැට රාශියක් වැටෙනවා. දංග රාශියක් එකතු වෙනවා. අන්නේ විදිහට තමයි එතකොට මේ උපාදාන පත්‍යා භව මේ උපාදානිය නිසායි මේ භවයේ තිබෙන්නේ. දැන් මේකෙන් අපි නිකන් උපමාවකට කියව පමණක් නෙවෙයි මේකට අපිට හේතු සාධක ඉදිරිපත් කරන්න පුළුවන්. පූත්‍ර ආශ්‍රයෙන්ම මේ උපාදාය කියන වචනේ විශේෂයෙන් මතක තබාගත යුතු දෙයක්. උපාදාන කියන්නේ අල්ලා ගැනීම පමණක් නෙවෙයි. වැඩිවල්ලා ගැනීම හෝ ඒ අදහසක් නෙවෙයි මෙතන අත් වශයෙන්ම ලම්බී අල්ලා ගැනීම. මේ අල්ලා ගැනීම නිසා එක්තරා විදිහක සම්බන්ධතාවක් ඇති වෙනවා. අපි ඒක තමයි අර දාර්ශනික ව්‍යවහාර වශයෙන් සාපේක්ෂක කියන වචනේදී සාපේක්ෂකතාව කියන එක අපිට බොහෝ අවස්ථාවල යොදන්න සිද්ධ වුණා. සාපේක්ෂක කියන්නේ එකකට එකක් ඇද්දි සම්බන්ධතාව. ඒක මේකට සාපේක්ෂිකව පවතිනවා. අන්නෙම දැන් අර පුද්ගලයාගේ අර ග්‍රහණයට අල්ලාගෙන සිටීමට සාපේක්ෂිකවයි අර කඹේ තියෙන්නේ. එතකොට උපාදාය කියන්නේ ඒ පූර්වක්‍රියා රූපේ උපාදාන කියන වචනේ කියන පූර්වක්‍රියා රූපේ මෙන්න මේ සාපේක්ෂක කියන අදහස දිගෙනවා. මේක ඉතාමත් පැහැදිලි වෙන වටිනා සූත්‍රයක් සඳහන් වෙනවා ඛණ්ඩ සංයුත්තේ ථේරවග්ගයේ උන්නමන්තානිපුත් ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරන එක්තරා සූත්‍රයක් තුළ මෙන්නේ විදිහටයි කියන්නේ උපාදාය ආවසෝ ආනන්ද අස්මීති යෝති නෝ අනුපාදාය චූපාදාය අස්මීති යෝති නෝ අනුපාදාය රූපං උපාදාය අස්මීති යෝති නෝ අනුපාදාය වේදනං උපාදාය අස්මීති යෝති නෝ අනුපාදාය සංඥා උපාදාය අස්මීති යෝති නෝ අනුපාදාය සංඛාර උපාදාය අස්මීති යෝති නෝ අනුපාදාය විඥාන උපාදාය අස්මීති යෝති නෝ අනුපාදාය උපාදාය ආවසෝ ආනන්ද අස්මීති යෝති නෝ අනුපාදාය සිද්ධාතු ආවසෝ ආනන්ද ඉක්ඛා පුරිසෝ ආධාරෝ විය මණ්ඩනක ජාතිකෝ ආදාසේව පරිසුද්ධේ පරියෝදාති අච්චේවා උදකපත්ති සකං මුඛනිත්තං පච්චවෙක්කමානෝ උපාදාය පස්සුජනෝ අනුපාදාය ඒව මෙවක්වා ආවසෝ ආනන්ද උපාදාය අස්මීති යෝති නෝ අනුපාදාය ආදී වශයෙන් මෙතන සූත්‍රය සඳහන් වෙන්නේ. දැන් අපි මේක පරිවර්තනය කරලා බලමු. ඉතාම වටිනා සූත්‍රයක්. අපි මෙතෙක් කර නොයෙකුත් උපමා වලින් දක්වපු කාරණා මේ සූත්‍රයෙන් පැහැදිලි වෙනවා. එවර්ති ආනන්දය උපාදාය අස්මීති යෝති. මේ උපාදාය කියන වචනේ පරිවර්තනය කිරීම ටිකක් අපහසු. මේ ත්‍රිපිටක ග්‍රන්ථ පරිවර්තනයේදී ඒක වරදක් නැහැ. හොඳට ඒ යොදලා තියෙන්නේ උපාදාය කියන එකට යොදලා තියෙන්නේ නිසා කියලා. අනුපාදාය කියන එකට යොදලා තියෙන්නේ නොනිසා කියලා. මොන අමාරුයි ඒක ප්‍රකාශ කරන්නේ. දැන් අපි තව ටිකක් අස්තිය පැහැදිලි වෙන්න. ඒ කියන්නේ අර සාපේක්ෂතාව හැඟවීමයි. හේතු තත්ත්වයක් නිසා කියන එක එතන අදහස. උපාදාය ආවසෝ ආනන්ද අස්මීති යෝති. අපි ඒක පරිවර්තනය කළොත් යම් කිසිවක් නිසා ඇති ආනන්ද අස්මියන්නක් අස්මිය යන අදහසක්. දෙමි යන අදහසක් වෙයි. යම් කිසිවක් නිසා දෙමි යන අදහසක් වෙයි. නෝ අනුපාදාය. නොනිසා නොවේ. ඒ කියන්නේ සාපේක්ෂතාවක් නැතිව නොවේ කියන එක. නොනිසා නොවේ. ඊළඟට චූපාදාය අස්මීති යෝති නෝ අනුපාදාය. කුමක් නිසා අස්මියන්නක් වෙයිද? කුමක් නොනිසාද? රූපං උපාදාය අස්මීති යෝති නෝ අනුපාදාය. අර පාළි වාක්‍ය ක්‍රමය අනුව දිගට දිගට යන්නේ. නමුත් අපි අදහස ගත්තොත් රූපය නිසා, රූපය අල්ලා ගැනීම නිසා. එතන සාපේක්ෂිකතාවෙන් කියන්නේ රූපය අල්ලා ගැනීම නිසා, එහෙම නැත්නම් රූපය නිසා අසුයන්නක් මේ. ඒ වගේම වේදනාව නිසා, සංඥාව නිසා, මේ කියන පහෙන් මේ කොයි එකක් හෝ අල්ලා ගැනීම නිසා අසුයන අදහසක් වෙයි කියන එකයි මෙතන කියන්නේ. ඊළඟට දෙනවා අර හොඳ උපමාවක්. ඇත ඥානන්දේ යම්සේ පුත්‍රයා පුරුෂෝ ආධාරෝ යුවා මණ්ඩනක ජාතිකෝ සරසි හොඳ අලංකාර සිටීමට කැමති, හොඳින් අලංකාර වී සිටීමට කැමති තරුණ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ආදාසේව පරිශුද්ධේ පරියෝදාති එක්කෝ පිරිසුදු හොඳට සේදු හොඳ පිරිසුදු කණ්ණාඩියක හෝ අච්චුවා උදක පත්ති පැහැදිලි දිය බඳුනක හෝ සකං මුකනි මිත්තං පත්‍රේක්කමානෝ සමාධී මුහුණ මුහුණ බලන්නේ උපාදාය පස්සේ නෝ අනුපාදාය. එහෙම බලනකොට අන්න එතන අර උපාදාය කියන වචනේ අදහස පැහැදිලි කිරීමට මේ උපමාව අරගෙන තියෙන්නේ. උපාදාය පස්සේ නෝ අනුපාදාය. එහෙම බැදීනදී මේ පිනීම ඇති වෙන්නේ යම් කිසිවක් නිසායි. නෝ අනුපාදාය මොනිසා නොවේ. අන්නේ විදිහට මේ උපමාව අරගෙන සින්න මන්තානි පුත් ස්වාමීන් වහන්සේ පෙන්වන කරන ඒ විදිහටම රූපයක් අල්ලා ගැනීම නිසා, වේදනාවක් අල්ලා ගැනීම නිසා, සංඥාවක් අල්ලා ගැනීම නිසා අර විදිහට අස්මි කියන නිවක් වෙනවා. දැන් කණ්ණාඩියක් දිහා බැලුවම තමයි කෙනෙකුට එකපාරටම තමාගෙන සිහි වෙන්නේ සමහර අවස්ථාවල. එක්කෝකට ඇල්මක් ඇති වුණත්, නොඇල්මක් ඇති වුණත් අන්න මේ මමයි කියන හැඟීමක් එනවා. අන්න එතකොට අර ඒ කණ්ණාඩිය තියෙන මුඛ නිමිත්ත ඒක මුල් කරගෙන ඒක ලං කරගැනීම නිසා අපිට අර උපාදාය කියන වචනේ එතන හොඳටම හිතු කරන්න පුළුවන් අර ලං වී අල්ලා ගැනීම කියන අදහස. ඒක නිසා ඇති වෙන සම්බන්ධතාවක් නිසා අර හැඟීම ඇති වෙන්නේ. ගොනි කියන හැඟීමක් ඇති වෙන්නේ කලින් ගොනි කියන හැඟීමක් නොතුනත් කණ්ණාඩියක් ඉදිරියට ගියන විට එකපාරට මතක් වෙනවා මේ ඉන්නේ මම නේද කියලා. එහෙනම් ඒ අදහස එතකොට පුන්නමන්තානි පුත්තු ස්වාමීන් වහන්සේ සූත්‍රෙ ඉදිරිපත් කළේ. මේ විදිහට බලනකොට මේ අසු කියන එක මේ අසු මානේ ඇති වෙන්නේ අර උපාදානස්කන්ධය නිසායි. මේ උපාදාන කියන වචනේ න එක්තරා ක්‍රියාරූපයක්, එක්තරා රූපයක් තමයි පූර්ව ක්‍රියාරූපයක් තමයි උපාදාය කියන එක. ඒක කියනවා අර ඊට වඩා ගැඹුරු අර්ථයක්, සම්බන්ධතාවක් හඳුනන පදයක්. නිකම්ම අල්ලගෙන ඉඳීමක් තමයි ඔය අල්ලා ගැනීම නිසා යම්කිසි ධර්මතාවක් බලපානවා. අර විදිහට ඒක පිළිගනු වෙන්න පටන් ගන්නවා. අර කණ්ණාඩිය වගේ, එහෙම නැත්නම් දියබඳුනේ වගේ. පිළිමේ වීම නිසා අන්න මෝහයක් ඇති වෙනවා, මෝහණයක් ඇති වෙනවා. මේ මම කියලා හැඟීමක් ඇති වෙනවා. මේ මම කියලා ගත්තනම් මගේ දෙයක්ත් තියෙන්න ඕන. ඉතින් මම වෙනමයි මගේ දෙය වෙනමයි. ඒ දෙක බෙදා ගන්න බැරුව තමයි ඊළඟට ලොකු ප්‍රශ්නයක් තියෙන්නේ. මම මොකද්ද? මගේ දෙය මොකද්ද? ඉතින් මේ මහ ගැටලුව විසඳ ගන්න බැරුව තමයි අර සක්කාය දිට්ඨිය විසිල ආකාරයකට ගිහිල්ලා තියෙන්නේ. දැන් අර විසිල ආකාර සක්කාය දිට්ඨිය හදන්නේ නැති අර රූපය පිළිබඳ රූපේ ගැත්තු රූපං අත්තතෝ සමනුපස්සති රූපවන්තං වාත්තාන අත්තිනා රූපං රූපස්මින් වාත්තාන. ඒක එකක් හතර ආකාරයකට මේ බෙදිලා යනවා. ඒ කියන්නේ රූපං අත්තතෝ සමනුපස්සති අර දැක්කපු රූපය අපි හිතමු මොන දැක්ක කියලා. ඒ මේක මගේ ආත්මය කියලා හිතා ගන්න. එහෙම නැත්නම් රූපවන්තං වාත්තාන. මම මේ රූපය කවුද කෙනෙක්? රූපවන්ත කෙනෙක් මම. රූපවන්තං වාත්තාන. එහෙම නැත්නම් අත්තිනා රූපං මගේ ආත්මය තුල මේ රූපය තියෙනවා. එහෙම නැත්නම් රූපස්මින් වාත්නානම් මේ රූපේ තුල මාසිතිනවා. මොන ආකාරයකට විසිරියකට බෙදිලා යනවා අර සක්කාය දිට්ඨිය මේ ඔක්කොම සිද්ධ වෙන්නේ. අන්න අර නාම රූප පිළිබිඹුව පිළිබිඹුවක් බව තේරුම් ගැනීම නිසා. එතකොට මේ නාම රූපයේ පේන අර මේ දෙය අල්ලා ගැනීමේදී අහුවෙන්නේ මොන මේ පහ පස් ආදායි. දැන් බොහොම දෙනෙකුට ලොකු ගැටලුවක් තියෙනවා නාම රූපයක් මේ උපාදානස්කන්ධයක් මේවා කිට්ටු කරගන්නේ කොහොමද කියලා. මේ සංකල්ප දෙක දැන් මෙතන නාම රූපේ මේ බලන පැත්තේ තියෙන නාම රූපයයි ඊළඟට ඒක අල්ලගන්න ගියාම අහුවෙන්නේ අන්න රූප ගොඩක් අහුවෙනවා, වේදනා ගොඩක් හැටියට අහුවෙනවා, සංඥා ගොඩක් අහුවෙනවා, සංස්කාර ගොඩක් අහුවෙනවා, විඥාන ගොඩක් අහුවෙනවා. ඒ විඥානේ තියෙන මායාකාර ස්වභාවය ඒකයි. විඥානේ නිකන් හරියට අර දෙබිඩි චරිතයක් රඟපාන දෙයක් වගේ කෙනෙක් වගේ දෙබිඩි චරිතයක් කියන දේ විඥානේ මෙතන අර පිළිබිඹු වෙන ස්වභාවය නිසාම විඥානේ පිළිබිඹු වෙන ස්වභාවය නිසා ඒ කණ්ණාඩියත් අල්ල ගන්නවා අන්තිමට. කණ්ණාඩිය පේන රූපේ පමණක් නෙවෙයි කණ්ණාඩියත් බදා ගන්නවා. ඔහු ඒ ජීව දෙයක් මෙතන තියෙනවා. විඥානේ ගොඩක් අල්ල ගන්නවා. එතකොට මේ නාම රූපයක් විඥානයක් ගැන මේ සෑහෙන විග්‍රහයක් මෙන්න මේ සූත්‍රය ආශ්‍රයෙන් කෙනෙකුට ඇති කරගන්න පුළුවන්. සමදුරටත් මේ ගැන හිතනකොට කර්ම මතු කරගන්න පුළුවන්. දැනටකොට ඊළඟට අපි බලමු බුදු පියාණන් වහන්සේ මේ නාමයත් රූපයත් අතර ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාව විග්‍රහ කිරීමේදී ඉතාමත් වටිනා වචන දෙකක් ප්‍රයෝජනයට ගත්තා. අධිවචන සම්පස්ස පටිද සම්පස්ස කියලා. මේ නාමයක් රූපයක් නිසා ස්පර්ශය ඇතිවන්නේ කොහොමද කියන එක විග්‍රහ කිරීමේදී බුදුපියාණන් වහන්සේ ඒක දීගණිකායේ මහානිදාන සූත්‍රයේ විශේෂ ධර්ම සාකච්ඡාවක් හැටියට වගේ දක්වනවා. බුදුපියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට ප්‍රශ්නෝත්තර මගින් කරුණු පැහැදිලි කර දෙනවා. මේ අධිවචන සම්පස්සය පටිද සම්පස්සය කියන මෙන්න මේ දෙකම මේ ස්පර්ශය කියන වචනය තුළ තිබෙනවා. ඒ කියන්නේ නාමය අනුව ගිය අධිවචන සම්පස්සයකුත් රූපය අනුව ගිය පටිග සම්පස්සයකුත්. මේ කාරණය ආදීන් කියන ගියොත් ඒක ලොකු පටලැවිල්ලක් වගේ වෙනවා. ඒ නිතර නිතර මේ ස්වරූපය වශයෙන් යෙදෙන වචන මාලාවක් නිසා ඒක නිසා අපි ඒක සිංහලකම ඒ සරල වශයෙන් මේ බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට ඒත් උගන්වන නිගමන හතර පමණක් සිංහල වචනයෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. කලින් කියන්නේ ඒ සූත්‍රයේ නිතර නිතර එන වචන තුනක් තිබෙනවා. වචන හතරක් තිබෙනවා. ආකාර ලිංග නෙත්ත උද්දේශ කියලා ආකාරයේ ප්‍රාදත් පැහැදිලි ආකාරයේ කියනක අමුතුම සිංහල වචන ඇති උසුට වන්නේ ලිංග කියලා යොදන්නේ එතන ලකුණු කියන එකටයි. ලකුණු ලකුණු හරි ලකුණු කියන්නේ සාමාන්‍ය උද්දේශ කියන එක මාතෘකා කියන වචන වලින් පරිවර්තන ග්‍රන්ථවල තිබෙනවා. නමුත් ඒකේ මූලික අදහස උද්දේශ කියලා කියන්නේ යම් කිසි දෙයක් මතකද දැක්වීම. දැන් කියන්න හොඳක් දේවල් තිබෙන්න පුළුවනි. නමුත් ඒක මුල් මාතෘකා වශයෙන් පොඩි ටිකක් මතකද දීම තමයි උද්දේශ කියලා කියන්නේ. දැන් සමහර සූත්‍රවල තිබෙනවා නිතර දකින්න ලැබෙනවා උද්දේශ නිද්දේශ පටි නිද්දේශ කියලා. සූත්‍රයේ චෙටියෙන් විදුරජාන ආදී යම් කිසි දෙයක් ප්‍රකාශ කරලා ඒක ඊළඟ නිද්දේශ කරලා ඊහට පටි නිද්දේශ වශයෙන් තවත් දීර්ඝ විස්තර. ඒකට බඳුරු උද්දේශ කියන්නේ අර මාතෘකා කියන වචන විදියට වරදක් නෑ. එතන කියන්නේ යම් කිසි කාරණයක් චෙටියෙන් මතකට දැක්වීම. එතකොට මේ පද හතරේම සමීපාර්ථ තිබෙනවා. සමීපාර්ථවත් පද හතරක්. ආකාර ලිංග එහෙම නැත්නම් ලිංග කියන එක අපි සිංහල වචන තුනක් ලකුණ කියලා ආකාරයේ ලකුණු නිමිත්ත මාතෘකාව. දැන් මේ වචන හතර අනුව මේ වචන හතර ප්‍රයෝජනයට අරගෙන අපි අර නිගමන හතර ගැන කල්පනා කළ බලමු. බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට ප්‍රශ්නෝත්තර මගින් ඒත්තු ගන්න නිගමන හතර මෙන්න මේවයි. යම් ආකාර වලින් යම් ලකුණු වලින් යම් නිමිති වලින් යම් මාතෘකා වලින් නාම කාය නාම ගොඩක් පැනවිය හැකි වේද පැනවේද එකී ආකාර ඒ ලකුණු ඒ නිමිති ඒ මාතෘකා නැති කල්හි රූප කායයෙහි අධිවචන සම්පස්සයක් නොපැනවිය හැකි. ඒ පළමුව නිගමනය. ඒ නිගමනය යම් ආකාර වලින් යම් ලකුණු වලින් යම් නීති වලින් යම් මාතෘකා වලින් රූපකායයක් පැනවීද සිඳුම් කර හැකි වීද ඒ ආකාර ඒ ලකුණු ඒ නීති ඒ මාතෘකා නැති කල්හි නාම කායය පිළිබඳව පටිග සම්පස්සයක් සිඳුම් කළ නොහැකි වේ. තුන්වෙනි නිගමනය. තුන්වෙනි නිගමනය යම් ආකාර වලින් යම් ලකුණු වලින් යම් නීති වලින් යම් මාතෘකා වලින් නාම කායයක් හෝ රූප කායයක් හෝ පෙන්වුම් කළ හැකිද ඒ ආකාර ඒ ලකුණු ඒ නීති ඒ මාතෘකා නැති කල්ලි අධිවචන සම්පස්සයක් වත් පටිග සම්පස්සයක් වත් දක්වාලිය නැහැක තුන්වාදිය නැහැක. හතරවෙනි නිගමනය යම් ආකාර වලින් යම් ලකුණු වලින් යම් නීති වලින් යම් මාතෘකා වලින් යම් රූපයක් පෙන්වුම් කරනු ලැබේද ඒ ආකාර ඒ ලකුණු ඒ නීති ඒ මාතෘකා නැති කල්ලි ස්පර්ශයක් පෙන්වුම් කළ නැහැ. දැන් අපි කෙටියෙන් ආයෙත් මතක් කරගත්තොත් අර මුල් නිගමනයේ කියෙන්නේ අර ආකාර ලකුණු නිමිති මාතෘකා කියලා කියන්නේ බොහෝ දුරට සමීපාර්ථවත් පද යම් යම් ලකුණු නිසා යම් යම් ලකුණු මුල් කරගෙන නාම කාය අර නාම රූප දෙකේ නාම ගොඩ නාම කියන අංශය පෙන්වුම් කරනු ලැබෙයිද ඒ ආකාර ලකුණු ආදියක් නැතිනම් රූප කාය පිළිබඳව අධිවචන සම්පස්සයක් ගැන කතා කරන්න බෑ. දෙවෙනි නිගමනය කියන්නේ යම් ආකාර ලකුණු ආදීන් රූපකායයක් පෙන්වුම් කරන ලැබෙයිද ඒ ආකාර ලකුණු නැත්නම් නාමකාය පිළිබඳව පටිග සම්පස්සයක් දක්වන්න බෑ. තුන්වෙනි කාරණේ දෙකම එකතු කරලා දක්වනවා. තුන්වෙනි නිගමනයේ යම් ආකාර ලකුණු නිමිති ආදීන් නාමකයක් හෝ රූපකයක් හෝ දක්වන ලැබෙයිද? ඒ දෙකම නැත්නම් අධිවචන සම්පත්තියක් අත්තික සම්පත්තියක් දක්වන්නද? හතරේ උන්කාරමේ හතරේ නිගමනයේ යම් ලකුණු නිමිති ආදීකින් නාම රූපයක් දක්වනවා නම් ඒ නාම රූපේ නැත්නම් පරිශේතු දක්වන්න බෑ. ඒ ලකුණු නිමිති ආදීයක් නැත්නම් ස්පර්ශයක් ගැන කතා කරන්න බෑ. එතකොට මේක මහ බුදුහාමර ටිකක් ප්‍රවේදිකාවගේ මහ ගැටලුවක් වගේ. නමුත් මෙතෙන්දී අපි පළමුවෙන්ම කල්පනා කර බලමු යුතු තිබෙනවා. දැන් මේ අර නාම රූප දෙක ගැන අපි මුලින්ම දේශනාවේදී කළ විග්‍රහයේදී අර නාම කියන වචනේ හැඳින්වෙන්නේ සාමාන්‍යයෙන් ඒ කල දෙවිට හඳුන්වන වගේ නැමීමක් කියන අර්ථය නෙවෙයි අපි දෙන්නේ. නාම කියලා කියන්නේ සංකීර්ණමක් කියන අදහසයි අපි ගත්තේ. අධිවචන කියන වචනේ තිබෙන්නේ මේ නම් කියන කියන අදහසක්. අධිවචන නිරුක්ති පඤ්ඤාති කියන්නේ භාෂා ව්‍යවහාරයේ අංගෝපාංග. දැන් ඛණ්ඩ සංයුත්තේ නිරුක්තිපත සූත්‍රයේ එහෙම සඳහන් වෙනවා. අධිවචන තත්ත්වය නිරුක්ති තත්ත්වය පඤ්ඤාති තත්ත්වය ආදී වශයෙන් අධිවචන නිරුක්ති පඤ්ඤාති කියන පදේ බොහෝ දුරට සමානාර්ථ කිතු ළඟින් යන්නේ ඒක අර භාෂා ව්‍යවහාරයේ පිළිබඳ අංගෝපාංග හඳුන්වන දේ. අධිවචන කියලා කියන්නේ ආරූඪ කරන ලද ව්‍යවහාර විදි. අධිවචන නිරුක්ති කියලා කියන්නේ දැන් මේ නිරුක්ති කරනවා කියලා කියන්නේ යම්කිසි වචනයක් හදිස්සිය ආකාරයෙන් තුන්වෙනකොට එහෙම. ඒ කියන්නේ හේතු ධාරණා දැක්වීමේදී යොදා ගන්න එක්තරා ව්‍යවහාර විදියක් නිරුක්ති කියලා කියන්නේ. පඤ්ඤාති කියලා කියන්නේ ප්‍රකට කොට දැන්වීම සඳහා පඤ්ඤාති සඥාපේති පැනවීම වශයෙන්. එතකොට ආරූඪ කරලා දක්වන යම් සමහර වචන සමහර ව්‍යවහාරවලට වාග් ව්‍යවහාරවලට අධිවචන නාමය යොදනවා. අර හේතු කාරණා දැක්වීමේදී නිරුක්ති යොදා ගන්නවා. ඊට යම් පිළිදේවල් පැනවීමෙදී මෙන්න මෙතන සික මේ විදිහට හැඳින්වෙන ලැබේ කියලා අන්න පඤ්ඤාති. ඒ බොහොමයි පරම දුරට විදිහට සමානයි. එතකොට මේ මෙතන අධිවචන සම්පත්තියේ තියෙන අන්න ඒතර කිච් වෙන එතකොට අර නාම කියන එකට අර අපි කලින් හිතන හැඳින්වීමට සමානයි මෙතන. නාම කියලා කියන්නේ නම් කිරීමක් කියලා අපි ගත්තා. මේ නම් කිරීමට අදාළ දෙයක් තමයි අධිවචන කියලා කියන්නේ. එතකොට නාම කියන නාමකාය හා සම්බන්ධ ප්‍රතිවෙනා එක්තරා විදිහක අර්භාෂා ව්‍යවහාරයට කිට්ටු වනන්දමේ හැඳින්වීම පිළිබඳ හැඳින්වීමට උපකාර වන නම් කිරීමට උපකාර වන එක්තරා යම් කිසි ධර්ම වර්ගයක් මෙතන අඩංගු වෙනවා නාම කොටසේ. ඊළඟට රූප කොටස තිබෙනවා. අර පටිග සම්පස්ස කියන හඳුන්වන්නේ පටිග කියලා කියන්නේ හැපීම කියන එක ගැටීම. රූපයේ තියෙන ගැටෙන ලක්ෂණයක් නාමයේ තිබෙනවා හැඳින්වීම ලක්ෂණයක් රූපයේ තිබෙන ගැටෙන ලක්ෂණයක් ඒ දෙකම එකතු වෙලායි පස්ස කියන එක හැදෙන්නේ. ඒකයි ඉතන වඩා ගැඹුරු තැන. අර ස්පර්ශයේ තියෙන ප්‍රඥප්තියට අර දෙපැත්තම ඕනේ කියන එකයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. ඒ කියන්නේ වෙන විදිහකට කියනවා නම් නාමයක් රූපයක් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවය නිසා ස්පර්ශයක් ඇති වෙනවා. ඒ අන්‍යෝන්‍ය සම්බන්ධතාව අවශ්‍ය දෙයක් ඇහිලා එතන දක්වන්නේ. මොකද නිසාද අර කලින් කියවුනේ ඒ නාමයක් පෙන්වුම් කරන යම් කිසි ලකුණු විහිති ආදියක් නැත්නම් රූපකය පිළිබඳව අධිවචන සම්පස්සයක් ඇති වෙන්නේ නැහැ. ඊළඟට රූපයක් පෙන්වුම් කරන රූප කොටස් පෙන්වුම් කිරීමට උපකාර කරගන්න ලකුණු ආදියක් නැත්නම් නාමකය පිළිබඳව පටික සම්පස්සයක් පෙන්වුම් කරන්නේ බෑ. මෙතන බැලුවම නිකන් ඉස්සර ටිකක් මේ අර පටහැනි දේවල් වගේ. නමුත් අන්‍යෝන්‍ය සම්බන්ධයක් මෙතන තියෙනවා. නාමකය පිළිබඳ අධිවචනය රූපයට උපකාර වෙනවා. රූපකය පිළිබඳව රූපකය කියනකොට කතාවට මෙතන නැගින්නේ අර ගැටීම කියන එක. ඒ පටිගය නාමකයටත් උපකාර වෙනවා. මෙතන මේ ගැඹුරු තැනක් නිසා අපි එක්තරා විදිහක උපමාවකින් අපි මේක තේරුම් කරන්න බලමු. ඉස්සෙල්ලා අර රූපකය පිළිබඳව. දැන් රූපකය පිළිබඳව අපි මෙතන ප්‍රකාශ කළා අධිවචන සම්පස්සයක් ඇති වෙන්නේ නාමකයට අදාළ යම්කිසි අංගෝපාංග නිසායි කියලා. ඒක ඉතාමත් පහසුවෙන් තේරුම් කරන්න පුළුවන්. දැන් රූපකයට අදාළ දේවල් රූපකයට හේතු වශයෙන් දක්වන්නේ මහා භූත ධර්ම. පඨවි ආපෝ තේජෝ වායෝ. පෘථිවි ආපෝ තේජෝ වායෝ අඳුරගන්නේ කොහොමද? මේක තදද බුරුද්ද කියලා බලනවා. ඊළඟට මේක සිසිල්ද උණුසුම්ද කියලා බලනවා. මේක මෙතන මේක කරාට වේදනා සංඥා චේතනා අස්ස මනසිකාර මේ ධර්ම උපකාර වෙනවා. මේ රූපයට අදාළ මේ මහා භූත ධර්ම හඳුනා ගැනීමේදී තර නාම ධර්ම උපකාර වෙනවා. අපි තවත් විදිහකට මේ කල්පනා කරලා බලුවොත් තෝ වඩුවන් මේසන් වරුණිය වැඩ කරන තැනක අපි හොඳට කන් දීගෙන ආගෙන හිටියොත් සමහර විට ඒ අය යොදන සමහර භාෂා විවාහ ටිකක් නුහුරු වගේ තියෙනවා. අනිත් අමුතු විදිහේ ව්‍යවහාර යොදනවා. ඒ කියන්නේ තමන් භාවිත කරන ඒ උපකරණ වලට ඒ තමන් කරන වැඩවලට උපකාර කරගන්න දේවල් වලට තව තියෙන හැටියට සැලකලා ඔවුන් කතා කරන සමහර අවස්ථාවල් කාමස්කාරෝපණයක් කරනවා. දැන් ඔන්න උරුවස්සක දොරක් හරි කරනකොට සමහර විට කියන්න පුළුවන් ඒ දොර බර වැඩි නම් එහෙම මේ දොරට ගායක් තිබෙනවා කියලා. දොරට මේ ගාය වඩුවටයි තියෙන්නේ. නමුත් ඒක වඩුව දොරට බාර දෙනවා. එහෙනම් අසිත් නැති දොර දොරට ගායක් තිබෙනවා. එහෙමත් නැත්නම් කියලා කිව්වොත් දොරේ හේතුව හොඳයි. දොර කොහෙවත් ගිහලා හේතුව වෙන්නේ නැහැ. නමුත් අන්නර හේතු වෙන ගාය ආදි වචන අන්න තනිකර රූප ධර්ම වලට ආරෝපණය කිරීමක් තිබෙනවා. ඔය ආරෝපණය කරන ගතිය අර අදිවචන වචනේ තිබෙනවා. අදිවචන කියලා අපි කලින්ම කිව්වා ආරූඪ කරනල. රූඩි. රූඩි වශයෙන්, රූඩි වශයෙන් ආරූඪ කරනවා. අරේතර නාම ධර්මයෙන් ණයටගත්තු, නාම කොටසෙන් ණයටගත්තු යම් යම් ලකුණු උපකාර කරගෙන ඒකකොට මේ රූප ධර රූප මේ දොරේ හේතුවක් දොරේ ගායක් ගැන එහෙම කතා කරනවා. ඒ වගේම දැන් සමහර විට අපි ඒ ගැනම තව ටිකක් කියනවා නම් දැන් දොර පළු දෙකක ඒ ලෑලි දෙක එකකට එකක් හීතු වෙනවා කියලා අපි කියනවා. මේ හීතු වෙන්නේ කොහොමද? බලුවහම මේ මේ ඉන්නත් ප්‍රශ්න අහන්න පුළුවන්. වම් පැත්තේ තියෙන ලෑල්ලද දකුණු පැත්තේ හීතු වෙන්නේ? දකුණු පැත්තේද මේක හීතු වෙන්නේ කියලා. මොකද හීතු පිටින් තිබෙන්නේ අර නාම ධර්මයන් පිළිබඳව. ඒ කියන්නේ මේ හිත පිළිබඳව. යම් තැනකට අවධානය යොමු වෙනවා. එතෙන්දී අපිට ආයෙත් මතක් කරගන්න පුළුවන් අර සිං මූලක සූත්‍රය සමිදිසුස්සයාදී අපි ප්‍රකාශ කළා යම දෙයක් වන්නේ කොහොමද කියන ඒ කාරණය ඒ බුදු පියාණන් වහන්සේගේ මනෝපුද්ධංගමා ධම්මා කියන ධර්ම ඥානතාවන් ඡන්ද මූලකාවුතෝ සබ්බේ ධම්මා මනසිකාර සම්භව පස්ස සමුදය ආදී වශයෙන් එක්තරා සූත්‍රයක සඳහන් වෙන බව ප්‍රකාශ කළා. ඒ වඩුවගේ ඡන්දය යම් කිසි තැනකට ගියාද මනසිකාරයේ යම් තැනකට ගියාද අන්න මේ මනසිකාරයට තමයි අර හම්බ වුනේ. අර දොරයි පුරවස්සයි වෙන් කරගත්ත ඊළඟට එන්නත් නම් දොරේම ලෑලි දෙක වෙන් කරගෙන එකකට එක හීතු වෙන කියලා ව්‍යවහාරයක් පාවිච්චි කරනවා. දොරට අර ගායක් ගැන කතා කරනවා. මේ ඔක්කොම අන්න අර ඡන්ද මනසිකාර පස්සාදී අර රාම පැත්තට ගෑන ඒ ධර්මයන් මුල් කරගෙන මෙතන ප්‍රතිචාර සම්පාද පිළිබඳව එක්තරා ගැඹුරු ධර්මතාවක් මතර තියෙනවා. මේ බාහිර සිත්පිට නැති දොරල් පිළිබඳව කතා කරනවා අපේ ශාරීරිය තමයි. මේ ජීව ශක්තියේ ශරීරය ගැන කල්පනා කරලා බලුවොත් දැන් මා ස්පර්ශ කරන්නේ මොකද්ද කියලා අහුවම සාමාන්‍යයෙන් අපි ස්පර්ශය ගැන කල්පනා කරනකොට අපි පළමුවෙන්ම අත ගැන හිතන්නේ. ඒ කියන්නේ අතයි. ඉතින් මම ස්පර්ශ කරන්නේ සමහර විට මේ අල්ලගෙන ඉන්න වටාපිටේ කියලා කියන්න පුළුවන්. මේ ස්පර්ශයේම වඩා ඕලාරික අවස්ථාව තමයි අල්ලා ගැනීම. එතකොට අල්ලා ගන්නට පාවිච්චි කරන දේ තමයි අත්ල අත්ලා ගන්නවා. අත්ල තමයි ප්‍රධාන වශයෙන් අපි යමක් අල්ලා ගන්න පාවිච්චි කරන්නේ. ඒ නිසා මොකද්ද අල්ලගෙන ඉන්නේ මොකද්ද ස්පර්ශ කරන්නේ කියලා අහුවම එකපාරටම මේ වටාත් අල්ලගෙන ඉන්නවා කියලා කියන්න පුළුවන්. නමුත් ඒක ඇතුළේ යාම ඊළඟට සමහර විට කෙනෙකුට සැකේ මොකද ආයෙත් එහෙම මොකද්ද මම ස්පර්ශ කරන්නේ කියලා. ඒක වෙන සමහර විට බාහිර කෙනෙකුට හිතා ගන්නවත් දැන් මොකද්ද ස්පර්ශ කරන්නේ කියලා. ඒක තමන්ගේ මානසිකාරී යම් තැනකට යොමු වෙනවා නම් මේ සිවුර ශරීරය ස්පර්ශ කරනවා කියලා ඒක කියන්නේ නෙමෙයි පුළුවන්. අන්න එතකොට අර කලින් මේ සිවුරයි මා එකයි කියලා හිතාගත්ත විට ඊට සිවුර වෙනමයි මා වෙනමයි ශරීර වෙනමයි. අන්න එතෙන් දෙන්නේ අර විඥානේ කියලා කියන්නේ මෙතන මේ අර ඉන්ද්‍රිය ඥානය පිළිබඳ උත්තර අවස්ථාවක් මෙතන කියන්නේ. දැන් ඉදින් පිට තියෙන මේ දේවල් මගේ ඇස්යෙන් වල තිබුණා සමහරවිට අවධානය වෙන තාක් චක්කු විඥානේ හටගන්නේ නැහැ. අන්න එතනක් තියෙන්නේ අර මේ ඇසයි මේ රූපයයි කියලා වෙන් කරන දැක්වීම තමයි මේ විඥාණයෙන් කරන්නේ. වෙන් කර දැක්වීම. ඒ වෙන් කර දැක්වීමෙන් පස්සේ තමයි අනිත් ඔක්කොම පටන් ගන්න. ඉන්නකට අර දෙකක් හැටියට වෙන් කරගත්තු දෙකක් ඒ වෙන් කර දැක්වීමක් කියන කාරණා තුනක තුනම තමයි සත්‍යංක දෙක රූපේ චුත්තජ චක්කු විඥාන තින්න සංගති පස්සෝ ආදි වශයෙන් අන්න ස්පර්ශයක් ඇති වුණා. අර දොර ආදී දේ පිටමන්ද තේ වගේ. ඒකකට මෙතන අර නාම ධර්මයන් සිදු පිළිබඳව මේ මානසිකාර ඡන්ද පස්ස ආදී මේ සංකල්ප මුල් කරගෙනයි එතකොට අර ද්‍රව්‍ය ධර්ම ඒ සිත්පිට නැති දේවල් පිළිබඳව අපි රූඩි වශයෙන් ආරුඩ වශයෙන් හැපීමක් ගැන ගත්තනයක් ගැන සම්පත්ත කියලා කියන්නේ එකට හැපීම. මේ එකට හැපීමක් ගැන කතා කරන්න පුළුවන් වන්නේ අන්න අර නාම ධර්මයේ උපකාර කරගෙන. ඊළඟට දැන් අපි බලමු අර පටිච්ච සම්පස්සයක් කියන්නේ කොහොමද? දැන් මෙතන කියන්නේ අර රූප ධර්මයන්ගේ පිහිටෙන් නාම ධර්මයන් පිළිබඳව පටිච්ච සම්පස්සයක් කියන්නේ කොහොමද? දැන් නාම ධර්මයන් පිළිබඳව දැන් අපි සමහර විට හිතට හිතේ අදහසක් ගැටුණා කියලා කියනවා, ව්‍යවහාර කරනවා. මොකක් හරි මේ ස්පර්ශයේ කියනක ඇත්ත වශයෙන්ම ස්පර්ශයේ ඉතාමත්ම ප්‍රකට අවස්ථාව තමයි මේ ද්‍රව්‍ය පිළිබඳව අපිට දකින්න ලැබෙන දේ. ඒ කියන්නේ යම් කිසි දෙයක් තවත් දෙයක ගැටීම කියන අදහසයි මේ ස්පර්ශයේ ඒ ප්‍රතිධර්මයෙන් හඳුන්නේ. අන්න ඒ නිසාම තමයි ඉතාමත්ම සැකින් මේ කාරණය තුන්වෙනි කරතොත් ධාතු විභංග සූත්‍රයේ සමස්ත නිකායේ ප්‍රථම මූලක සූත්‍රයේ සඳහන් වෙනවා බුදු පියාණන් වහන්සේ නැත්නම් ශ්‍රාවකයන් වහන්සේලා දෙගොල්ලම හරියටම කල්පනාව නැහැ. යම් කිසි කෙනෙකු උපමාවක් දෙනවා. ධාතුබංග සූත්‍රයෙන් ආයුකාන්තයෙන් බුදු පියාණන් වහන්සේම තමයි මේ උපමාව යොදන්නේ. දින්නම් කට්ඨාන සංඝට්ටන සමෝධානා කියන එංජෙට කෝටු කැලි දෙකක් එකට ගැටින්න ස්පර්ශයේ නිදුසුලක් කියපිටක් කරනවා. අන්න ඒක උතර ස්පර්ශය කියන එක ඒකේ මූලික අර්ථය අර ඉදේ කෝටු කැලි දෙකකට ගැටින්න වගේ එකතර ඕලාරිකෝ පෙනෙන අවස්ථාවක්. සමස්තී ස්පර්ශයේ අර නාමපත්‍යයට සම්බන්ධිත පිළින බවයි අපි අර වඩුවා පිළිබඳ උපමාවෙන් දැක්කේ. මේ දෙකම එකතු වෙන්න ඕන. මේ පටිච්ච සම්පදායේ අධිවේගන සම්පදායේ එකතු වුණාට පස්සේ තමයි අන්න අර නාම රූපත්‍ය පාසු අර නාම රූපේ නිසා ස්පර්ශය ඇති වෙන්නේ. ඔන්න විදිහට ඒකවල මෙතන මේ නාමයක් රූපයක් අතර ඒ ස්පර්ශ කියන සංකල්පයෙන් පිටින්ම අර නාමය අසුර කරගත්තු අධිවචන පක්ෂය රූපය අසුර කරගත්තු ගැටීම පිළිබඳ සංකල්පය ඒ දෙකම එකතු වෙලා තමයි මේ නාම රූප කියන දෙකක් එකතු වෙලා මේ ස්පර්ශය ඇති වෙන්නේ. ඒකට මේකදී අපිට තවත් මතක් කරගන්න පුළුවන් කාරණයක් තිබෙනවා. මේ රූපය කියන එක රූප කියන වචනය බොහොම බෞද්ධ නිකායවල මොකුත් ආකාරයට විග්‍රහ කරන්න සිදුලා තියෙනවා. මේ බුදු පියාණන් වහන්සේ රූපය හැඳින්නේ රූප කියලා කියනකොට මොකුත් අර්ථ වෙන්න පුළුවන් ඇසට පෙනෙන රූපය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර ද්‍රව්‍ය හැටියට අපි සලකන ද්‍රව්‍ය ලෝකයේ යන භෞතික වශයෙන් සලකන රූපය වෙන්න පුළුවන්. මේක මහා ලොකු ගැටලුවක් බවට පත් වෙලා තිබෙනවා. ඒ රූප කියන කෙනකින් අපි මොකක්ද අදහස් කරන්නේ? බුදු පියාණන් වහන්සේ පෙන්නුම් කරනවා මේ රූප කියන එක එක්තරා නිත්‍යයක් දෙනවා. ඛණ්ඩ සංයුත්තේ ඛජ්ජනී සූත්‍රයේ රූපය හඳුන්වන්නේ මෙන්න මේ විදිහටයි. එතන උපාදාන ඛණ්ඩ අතරින් රූපස්කන්ධය තෝරන්නේ සංත වික්‍රේ රූපං වදීත උපපතිති කෝපිකේ තස්මන රූපං තිච්චති තේන රූපති සීතේන පුරුප්පති උන්නේන පුරුප්පති විගතා පුරුප්පති පිතාතා පුරුප්පති දංසමලවාතා තුපසින් සත්ව සම්පස්සීම පුරුප්පති පුප්පති කෝපිකේ තස්මන රූපං තිච්චති සංත වික්‍රේ රූපං වදීත මානිනු කෝකටද මානිනු රූපය කියලා කියන්නේ පුප්පති කෝපිකේ තස්මන රූපං තිච්චති පුප්පණිය වෙතයි අපි මේක පස්සේ තෝරන්නේ පුප්පණිය දුන් යන අදහසින් ඒට රූපයයි කියන දෙයි. සීන රූපති කුමකින් රූපණිය වන්නේ? සීතලෙන් පුප්පණිය වෙන උෂ්ණයෙන් කුසගින්නෙන් පුතාසයෙන් නැසි මදුරු කර්තාදීන්ගේ ස්පර්ශයෙන් අවුවැසි සුලං ආදී ස්පර්ශවලින් අන්න ඒ කියන දේවල් වලින් පුප්පණිය වෙනවා. මේ රූපණිය වෙන අර්ථයෙන් රූපණිය වෙන නිසා ඒකට රූපය කියලා කියනවා. දැන් මෙතන ඉතාමත් ගැඹුරු ධර්මයක් මෙතන අඩංගු වෙලා තිබෙනවා. ඒක නිසාම නුඹ බෞද්ධ නිකායන් වල මෙන්න මේ සූත්‍ර පාඨයම නුඹක ආකාරයට විග්‍රහ කරනවා. සාමාන්‍යයෙන් මෙතන තිබෙනවා මේ රූපය පිළිබඳ හැඟීම මෙතන අර ලෝකයේ තිබෙන භෞතිකවාදී දර්ශන වලට වඩා වෙනස් මඟක බුද්ධියාන වාටි ගමන් කළයි මෙතන මේ රූපපති කියන වචනය තියලා තිබෙනවා. මේ සීත උෂ්ණ ආදී රූපණිය වන්නේ ලෝකයේ මේ සිත්පිට නැති ගස් දැල් ආදියක් නෙවෙයි. යම් කිසි ශරීරය මේ ශරීරය එතකොට තේරුම් කරලා තියෙන්නේ මේ කාර්යයට අර ජීවිතින්දයක් ඇතුල් කරලා පණගෙන යුතු පරමාණුමිතියක් හැටියට නෙවෙයි. මේ නිරෝධාවචරයට ප්‍රත්‍යක්ෂ මේ රූපයයි මේ රූපකායයයි. මේ නුදු ශාස්ත්‍රීය අංශයෙන් මේවා විග්‍රහ කරන්න ගියාම මහා පටලැවිලි රාශියක් ඇති වෙනවා. නමුත් මෙතන ඉතාමත් පැහැදිලි. ප්‍රත්‍යක්ෂයට ලං කරගන්න පුළුවන් මේ මහා ධර්ම බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මේවා පිළිබඳ වචන රාශියක් එකතු කරගෙන ලෞකිකයේ ශාස්ත්‍රීය දර්ශනය මත දාගෙන ඉන්නේ ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය. ඒකාන්ත නිර්වේද විරාගය නිරෝධය සඳහායි. ඒක නිසා මේ රූපපති කියන වචන මෙතන හඳුන්වපුවත් හරියටම ගැලපෙනවා. මේ නැසි මදුරු කුණ්ඩ එහෙම මේ වලින් එහෙම නැත්නම් සීතලෙන් උෂ්ණෙන් මේවා රූපණය වෙන නිසා මේකට රූපය කියලා කියන්නේ. තුන මේකේ තියෙන පරමාණුක නිසා නෙවෙයි. දැන් එතකොට අපි තවදුරටත් රූපණය කියන වචනේ තේරුම බලනවා නම් මේ අදහස තවත් වෙනත සඳහන් වෙනවා. සුත්තිනිපාති පාරායන මැදේ පිංගිය සූත්‍රයේ එක්තර වචනා ගාථාවක මෙන්න මෙහෙම සඳහන් වෙනවා. රූපන්ති රූපේසු ජන අපමත්තා සමාධියටපත් ගන්න රූපයන් රූපණය වේ. එතන රූපණය කියන වචනේ තියෙනවා. අපි තාම හරියට මේ රූපණය කියන වචනේට අර්ථයක් හොයාගත්තේ නැහැ. ඒකට මුතු විශේෂ දෙන අටුවාව මෙහි මේ විදිහයි. එතන රූපණය කියන එක තෝරනවා. රූපන්තිති කුප්පන්ති පීරයන්ති ඝට්ටයන්ති ව්‍යාධිතා දෝමනසිතා හොති. ඒ විදිහයි තෝරන්නේ. කුප්පන්ති කියන්නේ කුප්පෙනවා. ඒක වෙනවා. කුප්පන්ති පීරයන්ති පීඩා වෙනවා. ගට්ටයන්ති ගැටෙනවා. කුප්පන්ති පීඩයන්ති ගට්ටයන්ති ව්‍යාධිතා. ඒ කියන්නේ ලෙඩ වෙනවා. දෝමනසිතාවන්ති දෙන්නත් වෙනවා. කිනම්ක පුළුවන් තරම් ඔක්කොම අර රූපෙන් කියන වචනයට දෙන්න පුළුවන් අර්ථ රාශියක් මෙතන ඉදිරිපත් කරලා තියෙනවා. කිප්පෙන, පෙලෙන, ගැටෙන, දෙඩෙන, දෝමනසන මෙතන අර්ථ රාශියක්. මේව දස් ගල්වලට වෙන දේවල් නෙවෙයි. මේ ශරීරයේ පිළිබඳ ජීවමාන ශරීරයකට වෙන දේවල්. එතකොට මේ අපි අර ඒකාන්ත නිර්වේදයේ සඳහා බුදු පියාණන් වහන්සේ ධර්මයේ දේශනා කළ බව මතක් කරගත්තා. දැන් මේ වචන රාශියකම ගැලපෙන සිංහල වචනයක්, සිං කාලයේ යෙදෙන සිංහල වචනයක් අපි ලං කරගත්තොත් සමහර විට ඉද්දෙනවා කියලා වචන කියන්න පුළුවන්. සමහර විට ශාස්ත්‍රීය වචනයක් නොවන්න පුළුවන්, පාරිභාෂික ශබ්දයක් නොවන්න පුළුවන්. නමුත් මෙතෙන්ට ගැලපෙනවා. ඉද්දෙනවා. මේ රූපස්කන්ධයේ ඉද්දෙනවා මෙන්න මේ කියාපු දේවල් වලින්. මේ රූපස්කන්ධය කියන්නේ නව දොරක් ඇති මහා වණයක්. මේ මහා වණය තුනේ සම්බෙදමකින් වෙලලා තියෙනවා. මේක නැතිමදුරුව පහත් වුණත් මේකට උෂ්ණ රාජී දෙයක් ආවත් මේක ඉද්දෙනවා. මේ තුවාලෙ ඉද්දෙනවා. මේවා මහා වණය ඉද්දෙනවා. එතකොට මෙන්න මේ ඉද්දෙන අර්ථය උප්පණය වෙනවා කියන එකේ තියෙන්නේ. ඒක තවත් අපිට පැහැදිලි වෙනවා සුත්තින් පාතින් උත්තාන සූත්‍රයේ තිබෙනවා. උත්තාන සූත්‍රයේ සඳහන් වෙනවා ආතුරානම් කානිද්දා සල්ල විද්ධාන රූපතං. ඒ කියන්නේ කෙලෙස් සාස්ත්‍රය වූ සල්ල විද්ධාන රූපතං. සංසාරයේදී මේ කලෙන් විදින් ලැබ උපනේ වන්නුට පීඩා විඳින්නුට කවරනම් නින්දෙද්ද ඉවර උත්සාහයත්තේ වීම පිළිබඳව අප්‍රමාද වීම පිළිබඳව ප්‍රකාශ කරන මේ උත්සාහ දූත්‍රයේ ප්‍රකාශ කරන ගාථාවක පදයක් මේ උත්සාහ නිසිදත ආදී වශයෙන් දක්වලා ආතුරානම් කාණිදා කල්ල විද්ධාන රූපතං මේ කලවලින් විඳින් ලැබ උපනේ වන්නුට පීඩා විඳින්නුට කවරනම් නින්දෙද්ද අන්න එතනතර රූපනේ කියන එක මේ විද්‍යන ගැතියට කියන්නේ මේ අර සතුවාල වෙලා මේ පීඩා විඳිනවා මේ විදිහට මේ රූප කියන වචනේ අර්ථය අනු අපිට හිතා ගන්න පුළුවන් මේ මුල් කාලේ ඉතාමත්ම කරලයි අපි මුලදී මුලම දේශල ප්‍රකාශ කළා සූත්‍රාගත ධර්ම ඉතාමත්ම කරලයි මේ සරලත්වයේ තුරු තිබෙන යම් කිසි ගැඹුරක් අර නිර්මල ජලාශයේ තමයි පතුල බලන්න පුළුවන් වයි මේ සරලත්වයේ නිසා මේ සූත්‍ර දේශනා ගැන එක්තර උදාසීනත්වයක් පසු කාලෙක ඇති වුණා මක්නිකාද සාමාන්‍ය ගණනය කැමති මේ සංකල්ප රාශිය සමහර විට ඒක සිදු වුණා භෞතිකවාදී දර්ශන රාජ්‍යගත හිඳු දර්ශන විශේෂයෙන්ම හිඳු වුණ ආදී ඒ භෞතිකවාදී දර්ශන ඔවුන් අනුව ගිය සමහර බෞද්ධ දාර්ශනිකයන්ටත් ඒක සිද්ධ වුණා ප්‍රාවීණ විද්‍යාවටත් ඒක සිද්ධ වුණා ඒ කියන්නේ මේ රූප කියන වචනේ මේ අර භෞතික පැත්තෙන් එරෙගෙන ගියා මේක මිරිඟුවක් ඔස්සේ දුවන බව ඒ අය තේරුම් ගත්තේ නැහැ මේ රූපය විග්‍රහ කරගෙන අන්තිමට පරමාණු ගොඩක් මේ මහා සංකල්ප ගොඩක් බදාගත්ත රූපය බෙදාගෙන ගිහිල්ලා අන්තිමට සංකල්ප ගොඩක් බදාගන්න සිද්ධ වුණා කණුවක් බදාගත්තත් අණුවක් බදාගත්තත් උපාදානි උපාදානයමයි අන්නේ නිසා මෙතන මේ බුදු පියාණන් වහන්සේ දක්වාලුවේ මොකද්ද මේ රූපයේ තිබෙන ගැහැටින් පීඩාවෙන් නිදීමට නම් කළුත්තේ මොකද්ද රූප සංඥාවෙන් නිදීමයි රූප සංඥා කියන වචනේ මෙතන වැදගත් වන්නේ මේ ධර්මානුකූලව කල්පනා කරනකොට රූපය කියන කාර භෞතික වශයෙන් අර සංකල්ප කොටකට නැගලා හෝ ලතාවනුත් අනුදක් නාදීන් පරීක්ෂා කරමින් ගියේ එන්නේ අර මිරිඟුවක් ඔස්සේ ආවායි ඒක මේ නවීන විද්‍යාවෙන් ඈතකදී තේරුම් ගත්තා තමන් යන්නේ මිරිඟුවක් ඔස්සේ ධර්මස්නිකාද ඒ තමන් ඒ රූපය විග්‍රහ කිරීමේදී කාර්තික සිතුන ඒක එක්තරා විදිහකට වෙනස් වෙනවා කියන එක. ඒ කියන්නේ නාම රූප ධර්මයන්ගේ අන්‍යෝන්‍ය සම්බන්ධතාව තේරුම් නොගෙනයි මේ අර මිරිඟුවක් ඔස්සේ එන්නේ ඔන්න ඒ විදිහ තත්ත්වයකට වැටෙන්නේ මෙතන තිබෙන ප්‍රශ්නය රූපය නෙවෙයි මෙතන තියෙන රූප සංඥාවයි ඒ කාරණය හොඳට පැහැදිලි වෙන ගාථාවක් අපි මුලින් අවස්ථා ප්‍රකාශ කළ ඉස්තර ආදේශනයේදී ඒක නැවතත් මතක් කරගන්න හොඳයි යක්ඛ නාමංචරූපං අරි ජටා සූත්‍රයේ සංයුත්තනිකාය ජටා සූත්‍රයේ අඩංගු ගාථාවක් යක්ඛ නාමංච රූපං ච ආසේසං උපරුද්ධති පටිභං රූප සංඥාච එත්ථ සාච්ඡිජ්ජති ජටා යම් කෙනෙක් නාමය රූපයක් පටිභය රූප සංඥාවක් සම්පූර්ණයෙන්ම උපරෝධනය වේද උතන මොනවත් සංසාර ගැටලුවේ අන්තෝ ගතා බය ගතා තත්සේ අවුල පිසඳනු ලැබේ පුරුමාත් ධර්මයෙන් එතන තිබෙනවා යම් තැනක ඥානයක් රූපයක් ඒ වගේම පටිභය රූප සංඥාවක් පටිභය කියන්නේ දේශනේ අපි දැන් මෙතෙන්දි පාලිසිකලි දිගටම පටිභය කියන අර ගැටීම රූප ධර්මයන් පිළිබඳ ගැටීම ඊළඟට රූප සංඥාව පටිගත රූප සංඥාවක් කිනුමිනේවා සම්පූර්ණයෙන් උපරෝධනය කරන බදීත ඒ කොතනද කියන ගත්තර අනිදර්ශන විඥානය ගැන ඒ සූත්‍ර ඒ අපි දේශනා වලදී ඔය සමහරට පැහැදිලි වෙන්නේ නැති ඒ අනිදර්ශන විඥානයෙන් ඒ නැත්නම් මේ නිර්වාණ තත්ත්වයයි අන්න එතන තමයි අර මුළු මහත් අන්තෝගත බහිගත වශයෙන් අර අන්තෝගත බහිගත අපි දුරට පරික්ෂා උත්වාදයට අදාළ ඒ කාරණා ප්‍රකාශ කරනකොට පැහැදිලි වෙන්නේ නැති එක පැත්තකින් බලනකොට නාම රූපය විඥානය අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාව. ඊළඟට බලනකොට නාම රූපය අතර මහා පටලැවිල්ල. මහා අන්‍යෝන්‍ය සම්බන්ධතාව. උදාහන්තෝ දැක බහිජතාමය අතර තියෙනවා. එතකොට මහා ප්‍රතිසංස්පාදී අර හරියට මහා ජලාශයේ ජීවිසුලියක සිලින්දර ස්ථානය වගේ මෙන්න මෙතන මේ නාමයක් රූපයක් කියලාට නාම රූපයක් විඥානයක්. මෙන්න මෙතන මේ මහත් පරිසංස්පාදීන ගැඹුරම තැන. එතකොට මේ රූප සංඥාව ගැන අපිට අර ටිකක් කල්පනා කරලා බලන්න ඕන. බුදු පියාණන් වහන්සේ දැක්වුවා එතකොට මේ රූප සංඥාවෙන් සිත මුදාගෙනමයි කෙනෙකුගේ පරමාර්ථය ජීවිතේ. මේ රූප සංඥාවට ඇතුළන්නේ කොහොමද? අර දැකීම නිසායි. සැපීම නිසායි රූප සංඥාවක් තියෙන්නේ. දැන් අර මැටි මදුරු ආවියන් ඇවිල්ලා පාස් වුණාම තමයි අර රූප සංඥාවක් තියෙන්නේ. දෙනිකක් තබාර අපි කලින් සඳහන් කළා පඨවි තේජෝ වායු ආදී ඒවයි. ඒවා උෂ්ණ බව තේරුම් ගන්න, ඒවා හද බව මොහොත් බව තෝරගන්නත් අපි අතින් අල්ලලා. අපි මේ මිනිස් ශරීරයේ බොහොමක් හැටියට යොදාගෙන අපි එක්තරා විදිහක මෙලුම් සමූහයක් කරගන්නවා ඒ සතර මහා භූතෙන් පිළිබඳව. මහා භූතෙන්ගේ හොල්මන් අපිට කවදාවත් සම්පූර්ණයෙන්ම අවබෝධ කරගන්න බෑ. නමුත් අපේ ජීවිතේ ගලපෙන ආකාරයට මිනිස් ශරීරයෙන් ඒ මහා බුද්ධ ධර්ම තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒ සතුන් ඒ තම තමන්ගේ ස්පර්ශය ඒ මහා බුද්ධ ධර්මයන් වශයෙන් සකස් කරගන්නවා. ඒකර මෙතන මේ පිටින් තියෙන රූප සංඥාවක්. මේ රූප සංඥාවෙන් සිත මුදා ගැනීම එතකොට අර පටිගත රූප සංඥාවක් සිදුවේ. ඒකම නාමයක් රූපය. මෙයින් මුදාගත්තොත් සිත මුදාගත්තොත් අන්නේ අවස්ථාවේ තමයි අර අන්තෝජනික බහුජනික මේ සංසාරේ ගැටලුවෙන් මුදෙන්න පුළුවන් වන්නේ. කොයිකම අපේ තව කාරණයක් කල්පනා කරලා බලුවොත් දැන් ඔය ලෝකයේ භව විභව කියන දෘෂ්ටි දෙක මේ ලෝකයේ ඒකාන්ත ඒකාන්ත අස්තිත්වයක් හෝ ඒකාන්ත නාස්තිත්වයක් පිළිබඳ ඒ දර්ශන බොහොම දාර්ශනිකින්ගේ හිත්වලට මහ ගැටලුවක් වෙච්ච දේවල්. අපි කලින් සඳහන් කළා සත් අසත් කියලා. මේක මුළු මහත් ලෝකයේ ඇති මේ සත් කියන යම්කිසි සදාකාලික පදාර්ථයකින්ද එහෙම නැත්නම් අසත් කියලා දෙයක් තිබුණාට සත් කියලා දෙයක් ඇති වුණාද? ඔයගේ මහ ගැටලු රාශියක් ඇති වුණා. ඔක්කොම ඇතිවීමට හේතුවක් මේ රූප ධර්මය පිළිබඳ එක්තරා තේරුමක්. ඒක අපිට හඟෙනවා කලහ විවාද සූත්‍රයේ. කලහ විවාද සූත්‍රයේ එන එක්තරා ගාථා පාඨයක් තිබුණා. රූපේසු දිස්වා විභවං භාන්සෝ විචයං කෘති දන්ත ලෝකේ. රූපයන් පිළිබඳව ඇතිවීම නැතිවීමත් දැකලා මනුෂ්‍ය ලෝකයේ එක්තරා දෘෂ්ටියකට තමයි මොකද්ද මේ විනිශ්චය? භව ඒකාන්ත ප්‍රයත්නක් සහ ඒකාන්ත විනාශිනීමක් කියලා කියලා කෙනෙක් තීරණය කරන්නේ මේ අපට ඇසට පෙනෙන මේ රූප ධර්මයන් මේ ඉදින් පිට තියෙන යන්ත්‍රය දැන් තිබෙනවා කියලා අපි ඒකාන්ත වශයෙන් ගන්නවා. මේ පිළිතුරු ප්‍රත්‍ය සැලගන්නේ නැතුව ඉතින් අද මේක විනාශ වෙන දවස අන්න තිබුණා අන්න නැහැ. එන්න විදිහට ඒකාන්ත දෘෂ්ටිය තියෙන්නේ මේ රූපය පිළිබඳ වැරදි අවබෝධයක් නිසා බව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. එතකොට මේ රූප සංඥාව මෙතන තියෙන ගැටලුව තියෙන රූප සංඥාවද ලෝකයාගත් රූප සංඥාවේ තිබෙන මේ වැරදි රූප සංඥාව පිළිබඳ එක්තරා මිත්‍යාවක් නිසා ලෝකය අන්තදාන දෘෂ්ටි දෙකට නැඹුරු වෙලා තිබෙනවා. ඒකාන්ත සිත්‍යයක් ඒකාන්ත නාස්තික භව විභව ඒක ওই විකාන්ත දෘෂ්ටියට පත් වෙන නැඹුරු වෙලා තිබෙනවා. එතකොට මෙන්න මෙතන අපි මෙතෙක් ප්‍රකාශ කළේ විශේෂයෙන්ම නාම රූප ප්‍රතිඥානෝනේ සම්බන්ධතාවත් ඒක යන්ව විඥානේ ඒක පිළිබඳ වෙන ඡායාවක් පමණක් සේනාවක් පමණක් බවත් යටි යන විදිහ උත්තරා ධර්ම විවරණය අපි අද්දට මෙතන ප්‍රකාශ
ශ්‍රද්ධාවන්ත පින්නුතුනි මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්නුතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්නුතුනි මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.